එක්දහසමසේ හැත්තනමය අංක හතලිස්සට දරන ස්වස්ථවාද බැලක් මේ තාවකාලික විධාන පනත සංසෝධන විවාදය මිලෙන් කතිකයා ගරු පාට්ලි චම්පික රණවක ඔබට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපි සියලු දෙනාම දන්නවා අපි පාසල් යන කාලේ ඉඳන් ඉගෙනගත්ත කාරණයක් තමයි මේ රට ලේ බිඳක්වත් නොසොල්වා නිදහස ලබාගත් රටක් හැටියට. නමුත් මේ ගෙවුණු දශක හතක කාලය තුළ බැලුවාම අපිට පේනවා සෑම ජන කණ්ඩායමකටම අයිති තරුණ තරුණියෝ, එසේ නොවන පිරිස් කැරලි කෝලාහලවලට, ත්‍රස්තවාදී ක්‍රියාවලට, සමාජ පිපිරීම්වලට ගමන් කළා. මේ රටේ අතිවිශාල මනුෂ්‍ය ඝාතන සිදුවෙච්ච, අතුරුදහන් වීම සිදුවෙච්ච රටේ අතිවිශාල ජනතාවක් මේ රටෙන් පලා ගිහිල්ලා පිටරට ජීවත් වෙච්ච, තමන්ගේම මව්බිමේ අනාථයින් බවට පත්වෙච්ච රටක් හැටියටයි අපට මේ රට දකින්න ලැබෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ අපි එකක් මතක තබා ගත යුතුයි. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත එදා 1979 ගෙනාවේ එවකට මහා බ්‍රිතාන්‍යයේ තිබිච්ච IRA ගරිල්ලා ව්‍යාපාරය මර්ධනය කිරීමට ගෙනාපු ඒ නීති පද්ධතිය එහෙම් පිටින්ම කොපි කරලා ලංකාවට ගෙනාපු පනතක් හැටියට. මේ පනතෙන් බැටකාපු කෙනෙක් තමයි මේ මමත්. අපිවත් රැඳවුම් නියෝග නැතුව රඳවාගෙන තබාගෙන මේ ආකාරයටම වදවේදනාවට ලක් කරපු කණ්ඩායමක් අපි. අපේ පරම්පරාව අතිවිශාල වශයෙන් ලේ කඳුළු වලින් වන්දි ගෙවපු පිරිස. ඒ නිසා එවැනි තත්ත්වයන් නැවත මේ රට තුළ ඇති නොවෙන්න කටයුතු කිරීම අපි සියලු දෙනාගේම වකීමක් බව පළමුව ප්‍රකාශ කරන්න ඕනේ. දැන් මේ පවතින පනත ගැන විවිධ විවේචන තිබෙනවා. පළමුවෙන්ම මේ පනත මේ වර්තමානයේට, මේ නවීන තාක්ෂණයට, මේ නවීන ආර්ථික තත්ත්වයට, නවීන ගෝලීය තත්ත්වයන් වලට ගැලපෙන්නේ නැති අතීතයට අයිති පනතක් කියන එක අපි කවුරුත් පිළිගත යුතුයි. ඒ වගේම මේ ක්‍රියාත්මක කිරීමේදී චුදිතයින්ගේ මානව හිමිකම් පිළිබඳව හැඟීමකින් තොරව ඒවා කඩවෙන ආකාරයට මෙය ක්‍රියාත්මක වෙලා තිබෙන බවත් අපි පිළිගත යුතුයි. ඒ වගේම මේ ක්‍රියාත්මක කිරීමේදී නීතිය පිළිගත් සාධාරණත්වයේ මූලධර්මයන් උල්ලංඝනය වන ආකාරයට මේ පනත ක්‍රියාත්මක කරලා තිබෙන බවත් අපේ අතීතයේ දිහා බලනකොට අප පිළිගත යුතුයි. ඒ වගේම ඉතාම බරපතල විදියට මේක දේශපාලන අවියක් හැටියට පාවිච්චි කරලා දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරන්නට, ඔවුන් රඳවා තබා ගැනීමේ නියෝග අනුව පවත්වාගෙන යාමට පවත්වාගෙන ගිය පනතක් බවත් අපට දැන් පැහැදිලි. එක මේ පහුගිය අතීත කාලෙත්, මේ මෑත අතීතෙත් අපි දැක්කා. ඒ වගේම මේ පනතේ ස්වරූපය මත මේ රටේ නීති තනන මේ පාර්ලිමේන්තුවේ උපදේශනයට, මේ පාර්ලිමේන්තුවේ නියාමනයට මේ පනත යටත් නොවීමත් බරපතල ගැටුවක් හැටියට තිබෙන කාරණේ. ඒ නිසා මේ පනත වෙනුවට වෙනත් පනතක් ගෙනීමේ අවශ්‍යතාවය, එවකට යහපාලන පාලනයත් පිළි අරගෙන ඒ සම්බන්ධයෙන් වෙච්ච පනත් කෙටුම්පත් සකස් කරා. ඒ වගේම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කොමිසම මෙනාදී සියලු දෙනාම එකතු වෙලා නව පනතක අවශ්‍යතාවය ඉදිරිපත් කළා. ඒ නිසා නව පනතක් මේ රටට අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය කිරීමේදී අපි කරුණු කීපයක් මතක තබා ගන්න ඕනේ. නීති රීති පමණක් ගැන සලකලා අපිට කතා කරන්න බෑ. ලෝකයේ අද පවතින නව ආර්ථික තත්ත්වය, අපේ විදේශ උපාය මාර්ගය, විදේශ ප්‍රතිපත්තිය, ඒ වගේම අපේ ආරක්ෂක උපාය මාර්ගය මොකක්ද කියන එක මත අපේ මේ නීති රීති පවතිනවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපි LTT ත්‍රස්තවාදයට මුහුණ දීලා පරාජය කළා. අති දවන්ත යුද්ධ හමුදාවක් අපි බිහි කළා. අපි ඒ ගැන ඒ පරාජයෙන් පස්සේ රණවිරුවන් පිළිබඳව අපි ආඩම්බර වුණා. නමුත් මේ වර්තමාන තත්ත්වයට මෙතරම් විශාල ආරක්ෂක අංශයක් දැන් රටට අවශ්‍යද කියන ප්‍රශ්නේ අපි ඉදිරියේ තියෙනවා. අපේ රටේ සියලුම ආරක්ෂක අංශ සමාජිකයන් ප්‍රමාණය 103කට ආසන්නයි. මහා බ්‍රිතාන්‍ය මේක 275,000, ෆ්‍රන්සේ මේක 250,000. ඉතින් මේ නිසා අපි කල්පනා කර බැලිය යුතුයි අපි තවදුරටත් මේ දවැන්ත ආරක්ෂක ව්‍යුහය පවත්වාගෙන යනවාද කියන එක. ඒ වගේම අද තාක්ෂණික පැත්තෙන් ගත් කල අතිශය වෙනස් තත්ත්වයන් වලට ලෝකේ පත් වෙනවා.
ඔබගේ අවසාන විනාඩි දෙක.
බිම් බෝම්බ, එමන් නැත්තම් පැති බෝම්බ වෙනුවට අද ඩ්‍රෝන යාත්‍රා, එමන් නැත්තම් අන්තර්ජාලයේ සිදු කරන අපරාධ මගින්, හැකර් ප්‍රහාර මගින් තමයි අද ත්‍රස්තවාදය බරපතල ලෙස ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා අපිට අද අවශ්‍යයි සුහුරු හමුදාවක් මේ රටේ අනාගතය ගෙනියන්න. සුහුරු පොලිස් සේවාවක් අපිට අවශ්‍යයි. ඒ වගේම ස්වාධීන පොලිස් සේවාවක් අපිට අවශ්‍යයි. දේශපාලන නියාමනයෙන් තොර. ඒ වගේම අපට බලගතු නාවික හමුදාවක් අවශ්‍යයි. මොකද ශ්‍රී ලංකාව වගේ 23 ගුණයක් විශාල මුහුදු තීරයක් අපට ආරක්ෂා කරන්න තියෙනවා. ඒක අපිට ආදායම් උපදවන තැනක් බවට පත් වෙලා තියෙනවා. ඒක ජාවා අරංකාරියෝ 3-4 දෙනෙකුට ලබා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලය යටතේ තියෙන දෙයක්. ඒ වගේම අපට අවශ්‍යයි අපේ සම්පත් සහ අනිකුත් දේවල් රකවල් කිරීම සඳහා අවශ්‍ය කරන බලගතු ගුවන් සේවයක්. ඒක විදේශ රටකට විදේශ රටවල්වල යානාවලට අපේ රටේ සම්පත් ගවේෂණය කිරීමේ අයිතිය දෙනවට වඩා අපේ ගුවන් ගුවන් හමුදාව මගින් ඒ කටයුතු කිරීමේ ක්‍රියාවලියක් අපිට අවශ්‍යයි. ඒ නිසා නව ත්‍රස්ත පනතක් ගේනවා නම් මේ තාක්ෂණික කාරණා පිළිබඳව මේ නව ආර්ථික ප්‍රවණතා පිළිබඳ අපගේ ආර්ථික උපාය මාර්ගය පිළිබඳව අපගේ විදේශ ප්‍රතිපත්තිය ගැන අපගේ නව ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ කියන මේ කරුණු සියල්ලම සැලකිල්ලට අරගෙන ඒක කරනවා මිසක් විදේශ රටවල්වල නියෝග මත පමණක් අපි යම් යම් දෑ වෙනස් කරන්නට යාම සුදුසු නැහැ කියන එකත් මේ සම්බන්ධයෙන් යම් කෙටුම්පතක් පසුගිය රජයේ ඉදිරිපත් කළා. ඒ කෙටුම්පත පදනම් කරගෙන පූර්ණ ක්‍රියාවලියකට යනවා මිසක් අතනින් මෙතනින් පුංචි පුංචි සංශෝධන
කිරීම
පළක් නොවන බව ප්‍රකාශ කරමින් මම නිහඬව
බොහොම ස්තුතියි. මිලඟ කතිකයා හැටියට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ස්තුති සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෞගිය කාල පරිච්ඡේදයේ පුරාවටම අපි මේ පනත සම්බන්ධයෙන් විශේෂ දෝෂ දර්ශනය විශේෂ විවේචන නොයෙකුත් පාර්ශ්වයන්වල අපි දැක්කා. පැහැදිලිවම අපේ උතුරු නැගෙනහිර නියෝජනය කරන අපේ සහෝදර දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක් තිස්සේ මේ පනත සම්බන්ධයෙන් විවේචනය දැඩි විවේචනයක් එල්ල කරමින් කතා කරපු ස්වරූපයක් තමයි අපි දැක්කේ. හැබැයි අපි මේක තේරුම් ගන්න ඕනේ මේ පනත තියෙන්නේ ඔය අපේ දමිළ සහෝදරවරු විතරක් පාලනය කරන්න ඒ අයට විරුද්ධව ගෙනව පනතක් නෙමෙයි කියන කාරණේ අපි පැහැදිලිව කියන්නේ. එදා යුද්ධය තුල මේක උපයෝග කරගත්ත බව සැබෑව. ඒ යුද්ධය තුල ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම සඳහා මේක උපයෝග කරගත්ත බව සැබෑව. නමුත් අපි පැහැදිලිවම දැක්කා දැන් ඔබතුමා ලකුව 2009 යුද්ධය අවසන් වුණා කියලා. හැබැයි යුද්ධය අවසන් කළා අවුරුදු 10ක් යන්න ඉස්සෙල්ලා නැවත වතාවක් ඒ ත්‍රස්ත ප්‍රහාරය තුල මේ පනතේ අවශ්‍යතාවය අපි දැක්කා. දැන් බලමු ඇමරිකා එක්සත් ජනපදයේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී බොහොම ලිබරල් බොහොම විහිදුණු රටක බැලුවම ඒ රටේ පේට්‍රියොටික් ඇක්ට් එක වගේ බොහොම ඓතිහාසිකව සීමා කරන ඓතිහාසිකව සංකෝචනය කරන පනත් කෙටුම්පත් දී වෙලා තියෙනවා. පනතවල තිබෙනවා. හැබැයි එහෙම තියෙද්දි අපි අද අපේ සම්පූර්ණ විපක්ෂය විසින්ම මේ පනත සම්පූර්ණයෙන් අවශ්‍ය නැති මේ සම්පූර්ණයෙන්ම රිපීල් කළ යුතුයි කියලා කියනවා නම් ඒක ඉතාමත් වැරදි. මොකද මේ රටේ රාජ්‍ය ආරක්ෂාව, මේ රටේ භෞමික අඛණ්ඩතාවය, මේ රටේ ස්වෛරීත්වය රැකීම සඳහා අපිට නීති අනුපාත තියෙන්න ඕනේ. දැන් මේ පනත කවුරු කෙනෙක් විශ්වාස කරනවා ඒ එක් ජාතියක් මර්ධනය කරන්න උපයෝගී කරගන්නවා කියලා මම හිතන්නේ ඒ සිතුවිල්ලෙන් බැහැර වීමට සුදුසුම කාලය තමයි මේ තියෙන්නේ. මම ඉතාමත් ආයතනාත්මකව ඉල්ලා සිටිනවා කරුණාකරලා තමුන්නාන්සලා ওই සිතුවිල්ලෙන් බැහැර වෙන්න. තමුන්නාන්සලා කළ යුතුයි තමුන්නාන්සලාගේ උතුරු නැගෙන ජනතාවගේ අවශ්‍ය සංවර්ධන කටයුතු සංවර්ධනය උදා කරගෙන සදා මේ ආණ්ඩුවට සහයෝග ලබා දෙන එක. හැබැයි හැමදාම ඔබතුමාලා විසින්ම බිහි කරපු 2015 2019 මේ ආණ්ඩුව විසින්වත් ඔය කියන ඔබ තමුන්නාන්සලාට ඔය කියන ඉල්ලීමට එකඟුන්නේ නැහැ. ඒක අපි මතක් කරන්න ඕනේ කනගාටු වෙයි පරි. එතකොට ඒ ආණ්ඩුව මොන විදිහට ප්‍රකාශ කරත් අද විපක්ෂය ඉඳලා ඒ ආණ්ඩුවේ කාර්යය ප්‍රකාශ කරත් ඒ ආණ්ඩුවත් කවදරිය ආණ්ඩුවට ආවම කවුරු හරි විපක්ෂයේ ආණ්ඩුවට ආවම දන්නවා පාලන බලතල ආවම දන්නවා මේකේ වගේ පනත් කෙටුපතක් තියෙන්න ඕනේ කියලා. මේ පනත අවශ්‍යයි කියන කාරණේ. පැහැදිලිවම අපි ආණ්ඩුවක් හැටියට එදා LTT සැකකරුවන් විශාල ප්‍රමාණයක් රඳවාගෙන තිබ්බත් අද පහුගිය කාලේ වලට ඉතාමත් සීමිත සංඛ්‍යාව බවට පත් වෙලා තියෙනවා. අපේ පාලන කාලය තුල 80 ගණනක් නිදහස් කරලා තියෙනවා. අපි පැහැදිලිව අපි ආණ්ඩුවක් හැටියට කියනවා දීර්ඝ කාලයක් ගත වෙච්ච සැකකරුවන් සමහර සැකකරුවන්ට අදාළව පැමිණිලි කරපු පැමිණිලිකරුවන් සාක්ෂිකරුවන් පවා මිය ගිහිලා තියෙන අවස්ථාවල් වල ඒ අය ඒ රඳවා තබා ගැනීම කාල සීමාව තුළම දඬනයක් ලෙස සලකලා වුණත් ඒ අය නිදහස් කිරීමේ හැකියාව සලකා බලන්න. අද වෙනමම කොමිසමක් පත් කළ ඒ සම්බන්ධයෙන් නැවත ඒ විදිහට විභසා බල තත්ත්වයක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා අපිට කිසිම ආකාරයකට අපේ දමිළ සහෝදරු සම්බන්ධයෙන් උතුරු නැගෙන සහෝදරු සම්බන්ධයෙන් අපේ ප්‍රශ්නයක් නැහැ. අපි මේ උත්සාහ කරන්නේ අපේ රටේ රාජ්‍ය ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන්න. මොකද යුද්ධය අවසන් වුණා කියලා ත්‍රස්ත ප්‍රහාර කවදාකවත් වැළකෙන්නේ නැහැ. ත්‍රස්ත ප්‍රහාර නැති වෙන්නේ නැහැ. අපිට එහෙම ත්‍රස්තපහාර වලින් නැති වෙන එහෙම ආරක්ෂාව සම්බන්ධයෙන් 100%ක් වගේ යන පුළුවන් රාජ්‍යයක් බිහි කරනවා කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒ වගේ වෙලාවල් වල සමහරట్లా අපේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීව යෝජනා කරනවා අපේ ඉන්න යුද අඹුදාව ඉතාමත් අතිවිශාලයි කියලා. නමුත් අපි අද පැහැදිලිව දන්නවා අපි ඔබතුමාලා වගේ නෙමෙයි අපි මේ යුද අඹුදාව අද නොයෙකුත් කාර්යයන් වලට උපයෝග කරගන්න ආණ්ඩුවක් ඇටියට. අපි සමහරట్లా සංවර්ධන ව්‍යාපෘති සතා යුද අඹුදාව උපයෝග කරගන්නවා. සමහරట్లా වසංගත රෝග වළක්ව ගන්න යුද අඹුදාව උපයෝග කරගන්නවා. ඒ සියලුම කාරණායක බැලුවම අපි දේශපාලන තීන්දුවක් කරන් තියෙනවා යුද අඹුදාව ආරක්ෂාව රට ආරක්ෂාව කරන්න වඩා මේ රටේ දියුණුව සඳහා අපි උපයෝග කරන්නත් කටයුතු කරනවා කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. එතකොට මේ අද බොහොමයක් අය මේ සම්බන්ධයෙන් බොහොම නිෂේධනාත්මකව විවේචනය කරන ස්වරූපයක් අපිට පේන්න තියෙනවා. සර්ව සම්පූර්ණ නීතියක් ගරු සභාපතිතුමනි කවදාකවත් බිහි වෙන්නේ නැහැ. නීතිය අඛණ්ඩව වෙනස් වෙනවා. නීතිය අඛණ්ඩව මිනිස් චර්යා අනුව වෙනස් වෙනවා. ඒ අනුව අද අපි ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත සංශෝධනය කිරීම තුළින් එදා තිබ්බ සමාජීය තත්ත්ව එදා තිබ්බ ආකල්ප වෙනස් කරලා අද නව ආකල්ප තුල අපි හිටපු තැනින් මෙහාට ඇවිල්ලා තියෙනවා. අද රඳවාතගේ තබා ගැනීම මේ කාල සීමාව 18 ඉඳලා මාස 12ට ඇවිල්ලා තියෙනවා. ඒකම මහේස්ත්‍රාත්වරයෙක් ගිහිල්ලා ඒ අදාළ රඳවාගත පුද්ගලයා විමර්ශනය කිරීමේ සුවිශේෂී හැකියාව ලබා දීලා තියෙනවා. ඔය කියන ආකාරයට යම් පුද්ගලයෙකුට දැඩි පූර්ව අමානුෂික අවමාන සහගත සැලකිලි ශාරීරික පීඩා ඇති කරලා මාසකට සැරයක් ගිහිල්ලා මහේස්ත්‍රාත්වරයෙක් ගිහිල්ලා ඒ පුද්ගලයා නිරීක්ෂණය කරනකොට ඔය කියන වෛද්‍ය පරීක්ෂත් එක්ක පැහැදිලිවම අපිට හොයාගන්න පුළුවන් යම් ආකාරයේ වින්දනීය ස්වරූපයේ යම් ආකාරයේ කුරිරු සැලකිල්ලක් ලක් කරලා දෙනවා අපිට හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ කරලා තියෙන සාධනීය පියවර ගැන බොහොම අඳුළුහුඩුවෙන් කතා කිරීම සම්බන්ධයෙන් අපි කම්පා වෙනවා. මේ බොහොම සාධනීය වෙනස්කම් ගණනාවක් ගෙනලා තියෙනවා. පැහැදිලිවම යම් රඳවාත බගන්නක සම්බන්ධයෙන් නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් කරුණු කියාපෑමට ඒකම තමගේ ඥාති හිත මිත්‍රාදීන් හමු වීමට මේ කියන කාරණා සාධනීය වෙනස්කම් නොවේද? මේ పూర్වෙන් නැති නැවත ඇතිකල යුතු වෙනස්කම් අද ගණනාවක් ඇති කරලා දෙනවා. ඒකම යම් ප්‍රකාශන සම්බන්ධයෙන් 14 වගන්ති පෙරපැවති 14 වගන්ති සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. සම්පූර්ණයෙන් කපා හැරලා තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම ප්‍රකාශනය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් යම් ප්‍රකාශන කිරීමේ අයිතිය සම්බන්ධයෙන් ඒ අවශ්‍ය අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් එහෙම කල්පනා කරලා බැලුවම අද මේ පනත සම්පූර්ණයෙන් ඉවත් කරනවට වඩා පනතේ යම් යම් සංශෝධන හරහා වඩා පුළුල් වෙච්ච ඒ සැකකාරයෙකුට රඳවා තබා ගන්නකොට යම් පුළුල් වෙච්ච අයිතිවාසිකම් ආරක්ෂා කර තත්වයක් අද පැහැදිලිව අපි නිර්මාණය කරලා තිනවා. ඒ නිසා විශේෂයෙන්ම රටක රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අපි තීන්දුව తీරන ගනිද්දී අපි වෙනත් තීන්දුව తీරන වලට වඩා එහාට ගිලක ගන්න ඕනේ. දැන් අද මේ පැය 72ක් රඳවා ගැනීම ගැන කතා කරාට අපි දන්නවා සාමාන්‍ය නීතිය තුල සාමාන්‍ය ළමා අපචාර සම්බන්ධයෙන් පැය 72ක් ඕනෑම සාමාන්‍ය නීති අර්ථ වුණත් රඳවා තබා ගැනීම හැකියාව තියෙනවා. මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් පැය 72ක් තියාගෙන. ඉතින් ඒවා සාමාන්‍ය නීතිත් තියෙනවා. ඒ වගේම පාපොච්චාරණය කරන ගත්තත් 22 යටතේ සාමාන්‍ය නීති තුලත් පාපොච්චාරණය කියන කාරණය අඩංගු වෙලා තියෙනවා. හැබැයි මේ සුවිශේෂී වශයෙන් ප්‍රස්තවාදී වැළැක්වීම පනත මේ සංශෝධනය කිරීම තිබ්බ නීතියෙන් අපි මෙහාට ඇවිල්ලා කියන කාරණය පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ පනත් කෙටුම්පත් එහෙම් පිටින්ම අපි විසික් කළා ගලවලා විසික් කරනවට වඩා අපි සාධනීය ලෙස යම් සංශෝධනයක් කරලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ නිසා උතුරු නැගෙනහිර සහෝදරුන් වගේම වෙනත් විපක්ෂ සහෝදරුන්ගේ ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ ආණ්ඩුවත් එක්ක හැමදේටම විරුද්ධවට වඩා අපි ආණ්ඩුවත් එක්ක ගමන් කළ යුතු අවස්ථාවක් තමයි රාජ්‍ය ආරක්ෂා සම්බන්ධයෙන් කටයුතු කරනකොට. අද මේ සංශෝධනය සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙන ගමන්ම අද අපිට රටේ පවතින කාරණා කීපයක් ගැන මම කතා කරන්න කැමති. මම යෝජනා කරන්න කැමති පැහැදිලිව. I have another 2 minutes.
Yes, thank you.
I believe මම විශ්වාස කරනවා පැහැදිලිවම දැන් අපි දකිනවා මේ දවස්වල ඉන්ධන බොහොමයක් අඩු වෙලා තියෙනවා. ඉන්ධන නැති සත්‍යයක් තියෙන දේ මම දකිනවා. ගොඩාක් ත්‍රිවිල් වල ත්‍රිවිල් එළවන සහෝදරවරු මේ එදිනෙදා ජීවත් වෙන ත්‍රිවිල් සහෝදරවරු එයාට තෙල් ගහ ගන්න බැරුව ඉන්නවා. ඒ නිසා මම ආයතන කරනවා අදාළ බලධාරීන් යෝජනා කරනවා. අපිට හැකියාවක් තියනවා නම් මේ අයට පැයක් දෙකක් ත්‍රිවිල් එළවන බයිසිකල් වගේ අයට වෙන් වෙච්ච එක්කෝ ෂෙඩ් එකක් එහෙම නැත්නම් ඒ අයට වෙන් වෙච්ච කාල රාමුවක් ඇති කරගන්න පුළුවන්. මොකද ඒ අයගේ පෙට්‍රල් ගහන්නේ ලීටර 5ක් විතර. ඉතින් ඒ අයට උඩ වැඩි ප්‍රමාණයකට ඒ අයගේ වාහන වලට ඒ පෙට්‍රල් ටික ගහ ගන්න පුළුවන්. ඊළඟ කාරණේ අපි දකිනවා මේ බොහොමයක් මම විශාල ප්‍රශ්නයක් කියලා තිනවා මේ ගෑස් ටැංකි ගෑස් වල ප්‍රශ්නයක්. අපිට පුළුවන් නම් පොලිසියෝ යදාලේ ආන්තර සම්බන්ධ වෙලා කූපන් එකක් ඉදිරිපත් කළා. ඒ අයට ඒ ගෑස් එක ගෙදරට ගෙනihin දෙන්න. මේ බොහොම ප්‍රායෝගික දේවල්. එවැනි කාරණා සම්බන්ධයෙන් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් වඩා හොඳයි කියන කාරණා මට පේන්න තියෙනවා. මොකද ඒතුව සමහර දේවල් ප්‍රායෝගිකව අපිට වෙනස් කරගන්න පුළුවන් දේවල්. ඒකම පෞගිය අවස්ථාවෙත් මම නැවත වතාවක් අපේ ආණ්ඩුවේ මම හිතන්නේ මහා බැංකුවේ අධිපතිවරයාත් මතක් කරා. ඒ ඔහුත් එකක් වුණා. අර පිටරටවල ඉඳලා වාහන ගේනකොට එහෙ ඉඳලා ටැක්ස් එක ගෙවන්න පුළුවන් ඩොලර් වලින් ගෙවන්න පුළුවන් ක්‍රමයක් අපි යෝජනා කරා. ඉතින් ඒ සම්බන්ධයෙන් උත් නැවත අවධානය මේ සභාවේ අවධානය යොමු කරනවා පැහැදිලිවම. මේ වගේ වෙලාවක් අපිට පුළුවන් නම් ඒ වගේ දෙයක් කරොත් පිටරට ඉඳලා අපි වාහනයක් ගේවන නම් ඒ අවස්ථරේ දෙනකොට ටැක්ස් එක පිටරටින් ගෙවන්න පුළුවන් නම් ඒ ඩොලර්ස් ටික අපේ රටට එනවා. ඉතින් මේ වගේ ක්‍රමවේද නැවත වතාවක් මතක් කරන්න කැමති. ඒකම අවසාන වශයෙන් පැහැදිලිව කියන්න ඕනේ පෞගිය දවස්වල මේ මම සහභාගි වෙච්ච හරිමග අර පහුගේ දෙවෙන්ද තිබ්බ වැඩසටහනට මම සහභාගි වුණා කියලා සමහර පසුපෙලේ කියා ගන්නා මන්තිරු කීප දෙනෙක් කියලා පසුපෙලේ වාඩි වෙන්න දෙන්නේ නැහැ. පසුපෙලට එන්න දෙන්නේ නැහැ. ඒ කතාව පැහැදිලිව කියන්න ඕනේ. මම එදා 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වුණාට පස්සේ එතුමාගේ මැතිවරණ කාර්යාලයේ නියෝජනය කර නියෝජිතයව 5 දෙනාගෙන් එතුමා වෙනුවෙන් පරාජය බය නැතුව ගිහිලා ඒ බාරගත්ත කෙනෙක් හැටියට ඒ පරාජය වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පෙනී ඉඳලා අස්සම් කළා පරාජිතයි කියලා ගිය නීතිඥ කැරියට මම කොන්දගලින් තියාන වැඩ කරන කෙනෙක්. කිසි වෙලාවක කිසිම විදියකට හද සාක්ෂිණික වැඩ කරන කෙනෙක්. ඒ නිසා එක එක්කෙනා කියන එහෙ වාඩි වෙන්න දෙන්නේ නැහැ මෙහෙ වාඩි වෙන්න දෙන්නේ කාරණා වලට බය කරන්න පුළුවන්ක බිය වෙන කෙනෙක් නෙවෙයි. මම පැහැදිලිව කියනවානේ. මොකද ඒ සම්බන්ධයෙන් මට විනාඩියක් දෙන්න සහෝතුමා. ඒ සම්බන්ධයෙන් යම් මාධ්‍යයක් කියලා තිබ්බා මම මේ ඒ සමුළුවට සහභාගී වෙලා සහභාගීලා නැහැ කියලා කියනවා. නීතිඥ කැරියට මට යොමු කරපු ප්‍රශ්නේ තමයි ඔබ පක්ෂේ 11 සාකච්ඡාවට සහභාගී වුණාද කියලා. මම සාකච්ඡාවට සහභාගී වුණේ නැහැ. හැබැයි සමුළුවට සහභාගී වුණා. ඒක අදත් හෙටත් අනිද්දත් බය නැතුව හෘද සාක්ෂිරෙන් තීන්දුව ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කීර කියනවා පැහැදිලිව අපි සහභාගී වුණා කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි. මිලකට ගරු රෝහණ දසනායක ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සංශෝධන කීපයක් එක්ක සුභවාදී අද දවසේ මේ උත්තරීතර සභාවේ කතා කරන වෙලාවේ වචනයක් කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීම පනත එදා ගෙනාවේ සභාපතිතුමනි කෙටි කාලයක් සඳහා මාස කීපයක් සඳහා ඒ එදා තිබුණු පැවතුණු තත්ත්වය අනුව ඒ සඳහා රටේ ඒ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා. හැබැයි 1979 ඉඳලා අද වෙනකොට අවුරුදු 32ක් පමණ ගත වෙලා තියෙනවා. එදා මෙදා කාලය තුළ මේ සඳහා අවස්ථා කීපයකදී සංශෝධන ඇතුළත් වෙලා තිබෙනවා. අද විදේශ කටයුතු අමාත්‍ය ගරු ජීඑල් පිරිස් අමාත්‍යතුමාත් ඒ වගේම අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ගරු අමාත්‍යතුමාත් මූලික වෙලා අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් අග්‍රාමාත්‍යතුමාගේ අප රජය මෙරටේ ත්‍රස්තවාදය පරාජය කරන්න කටයුතු කළා වගේ අද දවසේ ඉදිරියටත් මෙරටේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහාත් විශේෂයෙන් ත්‍රස්තවාදයයි කියන යම් යම් හේතු කාරණා නිසා වන්දනා කරගත වූවන් සහ ඒ අයට ඔවුන් පුනරුත්ථාපනය කරන්නත් ඒ වගේම ඒ රිමන්ඩ් භාරගත වූවන් පිළිබඳව ඉතාම සාවධානව කල්පනා කරලා බලලා ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමත් මම හිතනවා මේ සංශෝධන පනත් තුළින් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණු කාරණා. ඉතාම වැදගත් කරුණු කාරණා මේකදී මේ බන්ධනාගාරගත වීම මාස 18ක් පමණ පළමු අවස්ථාවම බන්ධනාගාරගත වෙන්න සිද්ධ වුණොත් මේ යටතේ මම හිතන්නේ ඒක මාස 12ක් දක්වා අඩු කිරීම මේ පනත මගින් මේ සංශෝධන මගින් සිද්ධ වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් රැඳවුම් භාරයේ ඉන්නව නම් ඔහුව ගිහ බලන්න නොඑක් චෝදනා තියෙනවා බලන්න දෙන්න කතා කරන්න දෙන්න. ඒ වගේම උන්ට සාහන සලසන්න දෙන්න උන්ට කිසිම සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැහැ කියලා යම් යම් අවස්ථාවල අපිට දකින්න නිරන්තරයෙන් චූදිතයන් වෙනුවෙන් කතා කරන උදවිය එහෙම කතා කරනවා. ඔවුන්ගේ ඥාති මිත්‍රවරුන් වෙන්න පුළුවන්. හැබැයි එහෙම කතා කරනකොට මම හිතනවා මේ ගිනාපු මේ සංශෝධන පනත් මේ කෙටුම්පත තුල ඔවුන්ට අපි බලාපොරොත්තු වෙන ඉතාම සාධනීය වූ ඔවුන්ට සතුරු වෙන්න පුළුවන් කරුණාකරන රාශියක් සංශෝධන කීපයක් මේ සඳහා ඇතුළත් කර තිබීම ඉතාම වැදගත් වෙනවා. අපි නිරන්තරයෙන් ත්‍රස්තවාදය අනුමත කරන පිරිසක් නෙමෙයි. මම හිතනවා ත්‍රස්තවාදය පරාජය කරන්න ඉතිහාසයේ පුරාම මේ රටේ අපි ගත්තු නිදහසෙන් පස්සේ ගත්තත් 1976 අපි වකවානු ගත්තොත් ඊට මෙහාට මේ රටේ ජනාධිපතිවරු කීප දෙනෙක්ම හිටියා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ඩී.බී. විජේතුංග මැතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය. මේ ත්‍රස්තවාදයේ ඒක ඔඩු දුවන තුවාලයක් වගේ, හිඟන්නගේ තුවාලයක් වගේ මේ ත්‍රස්තවාදයත් එක්ක අපේ රට ආපු ගමන යම් ආකාරයකින් නතර කරන්න, මේ ත්‍රස්තවාදය නතර කරලා මේ ත්‍රස්තවාදය මේ රටේ අනාගත පරම්පරාවටත් ලබා නොදෙන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා සේනාධිනායක වශයෙන් ජනාධිපතිතුමා වශයෙන් එදා ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කටයුතු කළා වගේම එදා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මම හිතන්නේ ඒ සඳහා විශාල කාර්යභාරයක් ඉස්සර කළා. මම හිතන්නේ ත්‍රස්තවාදය නිසා මේ යන සිංහලද දමිළද මුස්ලිම්ද බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් කවුරුණත් ජීවිතේ ජීවිතයක් උණ්ඩයට කෙනෙක් මිය ගියොත් මම හිතන්නේ හැමෝගෙම ජීවිතේ එක හා සමාන වටිනවා. එනිසා එදා ඒකට තිතක් තියන්න, ඒක අනාගත පරම්පරාවට ලබා නොදෙන්න කටයුතු කළේ ඒ ජනාධිපතිතුමා සහ වර්තමාන ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා එකතු වෙලා මම හිතන්නේ මේ රටේ යුද හමුදාව, පොලිසිය, අපි ඔක්කොම සමස්ත මේක සිංහල දෙමළ මුස්ලිම් කියලා නෑ, රටේ හැම ජනතාවම ත්‍රස්තවාද විරුද්ධයි, ලෝකෙම ත්‍රස්තවාද විරුද්ධයි. අදේ පිළිබඳ හොඳ අවබෝධයක් අපිට තියෙනවා. ඒ නිසා අපේ රටේ ත්‍රස්තවාදය අනාගත පරම්පරාවට යොමු නොකරපු කාලයේ ඇති වුණේ 2005 දී. මම හිතන්නේ එවකට එදා ත්‍රස්තවාදය පරාජය කළ අලුත් ගමනක් මේ රටේ නිදහසේ ඉදිරියට යන්න අපිට. ඒ නිසා මහා බැංකු බෝම්බය ඒ යුගයේදී, ඒ වගේම දුම්රිය ස්ථානවල පාසල්වල අර බස්වල පිච්චමල් පූජාවට යන එවැනි ත්‍රස්තවාදී නිසා විනාශ, විශාල විනාශ වෙලා තුනා, අති විශාල ජනතාවක් මිය ගියා. ගොඩනැගිලි නැතුණා, ගොඩනැගිලි නැතුණොත් භෞතික දේවල් නැතුණොත් සභාපතිතුමනි ඒවා අපිට හදන්න පුළුවන් නැවත. හැබැයි උණ්ඩයක් නිසා නැතුණ ජීවිතයක් එයාට පණ දෙන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. එහෙමනම් ඒ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තමයි වගකීම ඉෂ්ට කරන්න තිබෙන්නේ. ඒ වගකීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ වගකීම නිසියාරුන් ඉෂ්ට කළා. අපි උරුම කළේ නැහැ නැවත 2015 දක්වා අපේ රජය පරාජය වුණා. හැබැයි 2015 පරාජය වුණා එදායේ තිබුණු නිදහස නැවත 2019 අප්‍රේල් මාසෙ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය නිසා නැවත මෙරටේ ත්‍රස්තවාදයක් ඇති වුණා. මම හිතන්නේ ඒ ත්‍රස්තවාදය ගැන කතා කරනකොට ඒ ත්‍රස්තවාදය ඇති වෙන්නත් මම හිතන්නේ බුද්ධිවංශ මෙරටේ කියලා තිබ්බ 97 වතාවක් අපි දන්න විදිහට මේ ත්‍රස්තවාදයක් මෙවැනි තත්ත්වයක් එනවා. මේක පරාජය කරන්න, එහෙම නැත්නම් මේ සඳහා කටයුතු කරන්නයි කියනවා. හැබැයි එදා තිබුණු පාලකයෝ නම් කියන්න උත්සාහ කරන්නේ නැහැ. කවුරුණත් තමන්ගේ වගකීම ඒවා පිළිබඳව කල්පනා කළේ නැහැ. උන් නොසලකා හැරියා, ඒ බුද්ධිවංශ වගකීම් නොසලකා හැරියා. සහ ඒ නිසාම 19 පාස්කු ඉරිදා ප්‍රහාරයක් මෙරටේ ඇති වුණා. ඒ ප්‍රහාරය නිසා අපිට නිදහසේ තිබුණ අවුරුදු 10ක කාලය ගත්තාම අපිට මෙරටේ නැවත ත්‍රස්තවාදය ආරම්භ වෙන්න ඒක හේතුවක් වුණා. අතිවිශාල ජනතාවක් මිය ගියා, දේපළ විනාශ වුණා. ඒ පමණක් නෙමෙයි අපිට නිදහසේ අපේ රට සංවර්ධනයේ මාවත කරා යොමුලා තිබුණේ. අපිට මතකයි 2015 දී අපේ රජය යහපාලන ආණ්ඩුවට ආණ්ඩුව භාර දෙනකොට බිලියන 8.5ක අපි තම්පතුවක් අපේ රටේ අපි ලබා දෙලා තිබ්බා.
ඔබතුමාට අයිති තව විනාඩි දෙකක් තිබෙනවා.
ඒ බිලියන 8.5ක ඒ තම්පතුව ඊට පස්සේ තමුන්නාසල දන්නවා සංචාරක ව්‍යාපාරය ඔස්සේ අපිට අවුරුද්දකට බිලියන 5කට වැඩි ප්‍රමාණයක් ලැබුණා. අවුරුදු 3ක් එතන බිලියන 15යි. ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් අපි අස්සම් ප්‍රතිභා යහපාලන ආණ්ඩුව ඒ වලින් බිලියන 12.5ක් ගත්තා. බිලියන 35ක් වගේ වෙනකොට ලබා දීලා තිබ්බා 2019 වෙනකොට. හැබැයි අපිට 2020 අපිට ලබා දුන්න මුදල් දියා බලපුවාම මම හිතන්නේ මේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් අපිට ලැබුණු සම්පූර්ණ ආදායම නැති වෙලා තියෙනවාද? එවගේම මෙරටේ නිදහසේ ගත කරන්න හැබැයි අද බොහෝ අය උත්සාහ කරනවා මේක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිසා ඇති වුණ තත්ත්වයක් කියලා. අද ඩොලර් ප්‍රශ්නයක් වලට මුහුණ දෙනවා අපි. දේශීය වශයෙන් අපි නොයි ගැටළු වලට මුහුණ දෙනවා. හැබැයි මේවා 2015 දී පටන් ගත්ත යහපාලන ආණ්ඩුවේ වැරදි නිසා කියනක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. අදේ නායකෝ මේ වලින් තමන්ගේ ඒ නායකත්වයේ දා තිබුණ තමන් බේරෙන්න උත්සාහ කරනවා මේවා විරත් අයගේ ඇඟ පිට උඩ දාලා අපි ඒ තත්ත්වය පැහැදිලි කරන්න ඕනේ. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි විශේෂයෙන් අපි කියන්න ඕනේ
ඔබේ කාලය දැන් අවසන්
ස්තුති. මොකද මට විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. අද අපි ලබා ගත්ත ඒ ණයත් එක්ක අපි බලාපොරොත්තු වෙන්නේ වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රධාන රජය නැවතත් මේ තියෙන ගැටළු වලට අපි නිසියාකාර පිළිතුරු ලබා දීලා රාජ්‍ය තන්ත්‍රයේ ආකාරයෙන් කටයුතු මෙහෙමලා අපි COVID-19 තවත් ත්‍රස්තවාදයක් කොරෝනා තවත් ත්‍රස්තවාදයක් බවට පත් වුණා ඒකත් විසඳලා අදේ තත්වය මේ රටේ දුරන් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේ වෙලාවක අපි මේ ප්‍රශ්න ඉදිරියට මේ රටේ අනාගත පරම්පරාවට ලබා දෙන්න අපි ඉඩ තියන නැහැ. ජනාධිපතිතුමා යන ගමන අප රජය යන ගමන තවත් ඉස්සරහට මේක අනාගත පරම්පරාවට ලබා නොදී තමුන්නාස මේ රටේ හැම තත්ත්වෙම නිදහස් කරලා ආර්ථික සංවර්ධනයක් ඇති කරලා ජීවන මට්ටම පහසු කරලා ජීවන තත්ත්වය උසස් කරලා අධ්‍යාපන මට්ටම් සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරලා අවශ්‍ය කටයුතු කරන්න අද මේ ත්‍රස්ත පනත ගේනවල අපි සංසදේ ගේනවල අපි මතක් කරනවා. මේ ත්‍රස්ත පනත නිසා මම මිත්‍ර මේ රටේ සුභපාති බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි. ඒ රිමාන්ඩ් බන්ධනාගාරවල ඉන්නට නිදහස් වුණාට වගේම අනාගත පරම්පරාවටත්
ස්වාමි
ස්තුති මූලාසන සභාපතිතුමනි.
ස්තුති. 1979 ஆண்டின் 48 இலக்க பயங்கரவாத தடுப்பு தாவகாலிக ஏற்பாட்டு சட்டத்தின் சீர்திருத்தத்துக்கான சட்டமூல விவாதம் அடுத்ததாக கௌரவ சி வி விக்னேஷன் அவர்கள் உங்களுக்கு 6 நிமிடங்கள் உண்டு.
நன்றி. Let me thank the chair for giving me this opportunity to speak about a heinous, hideous, barbaric and draconian law in existence in Sri Lanka for the past 43 years. It came in as a temporary provisions act, but it has had a 2 score and 3 years stint thanks to the successive Sri Lankan governments who preferred their own individual safety than the safety of the people. The provisions of this act have been conveniently used by successive governments to silence their critics and to terrorize their opponents. It has been mostly used against the Tamils and in recent times against Muslims. Many an innocent person had been convicted solely on the basis of uncorroborated confessions made to police officers, which were manufactured by the powers that be. The very act which sought to prevent so-called terrorism fanned the flames of hatred and violence. When the state decided that a person must be kept in long custody or detention, it immediately preferred to take that person into custody under the PTA, whether he had committed any offense or not. Often judges grant conditional bail to persons detained for long periods without charges or indictments being filed, advising the police or Attorney General's department to file cases when they are ready. More often, such cases are not filed. It could only mean the purpose of the arrest was detention and incarceration of the person rather than any severe act committed by such person. The PTA has been an instrument of repression rather than a mechanism to ensure public security. The powers that be have so far raised the boogie of terrorism and kept this draconian law in their statute book until now. It is high time the PTA is withdrawn altogether. Mostly those taken into custody under the PTA are political prisoners or prisoners of conscience. A political prisoner is a dissident generally who is critical of agents of governmental authority, military included, or ruling elites. These political prisoners are different from common criminals, whereas political prisoners are involved in some type of group struggle against the establishment or ruling elites. Common criminals are typically involved in an element of satisfying their self-interest. Political prisoners are those penalized by legal systems and imprisoned by a political regime, not for their violation of the country's codified laws, but for their thoughts and ideas and actions that have fundamentally challenged existing power relations. It is the state which identifies individuals as common criminals and so-called terrorists. Prior to capture, They may have been dissidents, revolutionaries, social reformers, freedom fighters, or radical thinkers, depending upon the nature of their activities and how their activities were interpreted. But they all become so-called terrorists after arrest under the PTA. The amendment bill seeks to give a few cosmetic concessions to those taken into custody under the PTA. It has not examined the crux of its illegality. I say illegal because in comparison with our regular criminal law, there are provisions in the Prevention of Terrorism Act that go contrary to our basic principles of criminal and evidentiary law. Act number 48 of 79 permits the
Remember, you have 2 more minutes.
Permits the conviction of a person purely and solely on his confession made to a police officer. Our regular law forbids the acceptance of confessions made to police officers as evidence. Thus, the amendment bill seeks to make cosmetic changes, forgetting that the law itself is contrary to the regular law of the country and therefore needs to be jettisoned from our statute books. The general civilized law of our country frowns upon the admission as evidence of confessions to police officers due to the dangers of confessions being manufactured in police stations through physical or mental intimidation. Such admittance by a politically motivated law such as the PTA was contrary to Sri Lanka's obligations under the International Covenant on Civil and Political Rights. The danger of relying on an uncorroborated confession lies on the possibility of the matter stated in the confession being found to be factually wrong or erroneous. If suppose an accused states, he shot and killed person X and it later transpires that X in fact is still living, the charge would fail, but the accused would have been found guilty solely on his confession and convicted and sentenced. In the absence of the act requiring corroboration of the contents of the confession by separate independent evidence essential to find an accused guilty, the PTA must be removed from our statute books. It has no place in a civilized country. I hope all my colleagues in this August assembly consider this country civilized. Therefore, it is appropriate that the PTA, as well as the amendment bill, are withdrawn even at this late stage. If we are interested in only dealing with common criminals, our regular criminal law is more than enough. But if our politicians are interested in saving themselves from the wrath of their voters and critics, then they would have to retain such a diabolical law for their own individual safety. But our politicians would have to realize that the PTA would be an instrument of repression against them in the hands of their successors opposed to them later.
Thank you, Honourable Minister. Your time is over.
Half a minute, sir. And in their own interest, the present government, which has so soon earned the wrath of our people, must make sure the PTA is no more when they leave office. Otherwise, the PTA would boomerang on them. Let us hope the PTA as well as the amendment bill will be withdrawn today. Thanks.
Thank you. Thank you very much. Honourable Enan Vikramaratne, you have 8 minutes.
Thank you. Today, in this debate, we have had many views expressed, and something that really surprised me was the former Prime Minister Ranil Wickremesinghe putting up his hand and saying that he was also responsible for bringing the PTA under urgent conditions in 1979. I had no issue with that. He was a young politician and that he participated in that process. But what surprised me was that he concluded that with the PTA, that it was possible to actually reduce terrorism. 1979, 1983, 1990s, I mean, what are we talking about? Terrorism doesn't basically go away. We're just formulating laws. Laws are part of a system, and terrorism doesn't go away in that particular way. The problem we have with the present PTA, if I would sort of summarize it, is that the term that somebody could be held is extraordinarily long, and the amendments suggest that it will be brought down. The next problem that we have with it is that the person doesn't really is not produced before a magistrate like under a normal law, and it's by executive order, the detention order. It's by the executive. The third issue we have is that it denies bail to the accused if an indictment has already been there in the High Court. And fourthly, it makes confessions to police officers admissible, and thereby incentivizing the abuse of those in custody. Now, it is very clear that this has been abused in a big way. Just to give you an idea, according to the data of the Human Rights Commission of Sri Lanka, in 212 people were arrested under the PTA in 2020, 109 in 2021. This is what actually the data shows, and I won't go into all the data. I think the cases, the well-known cases of how this has been abused, was the case of Rishad Badruddin, arrest of Asad Salih, Hejaz Hizbullah, and then Anas Jassim. And with the Hejaz Hizbullah case, five others have also been held under the PTA. But there are some names which we have talked less about. Among them is the high-profile case of Murugappile Kokulathasan, a freelance Tamil journalist who was arrested in Batticolo in November 28, 2020 because of a social media post commemorating civil war-related incidents. He remains in custody. Kirti Ratnayak, a freelance journalist, was summoned to a police station, arrested on August 14, 2021. He remains in custody. 10 Tamil-speaking people were arrested for memorialization events in Batticolo on 18th of May 2021 and held under the PTA. In Batticolo again, the police detained 19 people in November 2020 for allegedly posting online birthday wishes for the late LTT leader, and they were arrested. Well, if these are offences, let's take them under the normal law of the country. I don't think we should be using a draconian law like the PTA to harass people like this. And I think we should look at it as the normal law of the country. The view of the Human Rights Commission of Sri Lanka, this is, I'm quoting from the 15th of February 2022, with the chairperson, Justice Rohini Marasinghe, this document has been released. And in it, it says, notwithstanding the amendments already suggested by the government, the Human Rights Commission advocates the complete abolition of the PTA. The Commission believes that the offence of terrorism should be included in the penal code with a new definition for terrorism. It is explicit for those who threaten or use violence unlawfully to target the civilian population by spreading fear, and thereof to further a political, ideological or religious cause. The Commission advocates that terrorism should be investigated under the general law of the country with necessary amendments. The Commission also supports that it is not required to exclude the application of evidence ordinance for the offence of terrorism. The indefinite period of detention violates the Constitution. And courts, deprivation of liberty of a person pending investigation or trial shall not constitute punishment according to Article 13, Section 4. So this is the view of the Human Rights Commission. Now really we need to address this issue. The Samagi Jana Bala Vegaya, we are conscious of the fact of the importance of national security. The question really that lies before this House is, how do we balance the importance of national security with the prevention of terrorism? How do we balance it? How do we protect the human rights of people while being conscious of the issues of national security? What happened when this law was brought in 1979? Under emergency, it was brought and it was passed. Basically, there was no reference.
Honourable Minister, Honourable Member, you have 2 more minutes.
No reference to the Supreme Court of the country. That's how it was actually passed. And it was remained in the books for so long without actually being actually corrected. One fundamental problem with this is the provisions reflect an undue and totally unconstitutional lack of trust in the competence of the judicial officers in the country. I think we need to rebalance this by bringing to focus the importance of the judiciary and the judiciary making the decision whether somebody should be held or whether that person should be actually released. The Samagi Jana Bala Vegaya is proposing that we take the Law Commission draft that was prepared in 2016 with the chairmanship of President's Council, Ramesh De Silva, who is presently the chairman of the present government's Constitutional Process Committee.
and adopt that as actually the alternative to the existing PTA. So we are for repealing the existing PTA and then replacing it with that draft of the Constitutional Council. I might say in closing, I listened carefully to the Honourable Minister and I couldn't agree with everything he said. He said, for example, there are going to be daily trials. The issue is, before you get to the trials, people are unfairly held for such long periods before we get to the trial. I have a long list of them. I can't read them because of the lack of time. The magistrate going and visiting detention centres is not practical. I'm not sure if the minister has visited a prison cell. I have visited prisoners in prison cells. I have been to detention centres. It's not practical for a magistrate with his load of work to do
so. Thank you. Your time
is
over.
I will conclude with this. I will conclude with what the Financial Times on the 7th of March said this. It said, and I quote, "What is needed is a genuine effort in Sri Lanka to address its numerous outstanding human rights issues. In this regard, it is time for an emeritus professor of law to learn a few things from a dead fashion designer on how to be a positive instrument
Thank
of
you.
Change to advance the human rights in Sri Lanka.
Thank
you for the time provided.
Thank you. සත්‍යවාද වැළකීමේ තාවකාලික විධිදාන පනත සංශෝධන විවාදය ඊළඟ කතිකයා ආචාර්ය සරත් විරසේකර ඔබට විනාඩි 15ක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, ත්‍රස්තවාදී වැළක්වීමේ පනත සංශෝධන සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ඊට ප්‍රථමයෙන් මම පිළිතුරක් දෙන්න කැමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීතුමා මේ රැස්වීමේදී කිව්වා එයාගේ රැස්වීමට බාධා කරපු කෙනෙක්ව ඉවත් කරපු පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට විරුද්ධව දඬුවම් කරන්නට කියලා ජේසු නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර උපදෙස් දීලා තියෙනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒක අමූලික බොරුවක්, සත්‍යයෙන් තොරයි. එහෙම එකක් සිදු වෙලා නැහැ. නමුත් අත වශයෙන් මේ සිද්ධිය සමාජ ජාලාවල ඉතාම හොඳින් ඉතාම විශාල ලෙස පැතිරුණා. ඒ වගේම තමයි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වුණා. නමුත් ඒ සිද්ධිය ඒ අදාළ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ අදාළ පොලිතියේ මේ HQI නැත්තම් මූලස්ථාන බාර පොලිස් පරිශ්‍රකවරයා ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට දැනුම් දීලා තිබ්බේ නැහැ. ඒ තත්ත්වය තමයි එයාගෙන් ඒ නිදහසට තමයි කරුණු අහලා තිබ්බේ. එහෙම නැතුව ඒ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට විරුද්ධව කිසිම දෙයක් කරලා නැහැ. ඒක මම ඉස්ලාම් කියන්න ඕනේ. ඒ වගේම තමයි මම විදිතේරත් මන්ත්‍රීතුමාට කියා සිටිනවා මේ වගේ වගකීමින් තොර ප්‍රකාශ ඊට පස්සේ කරන්න එපා කියලා. මේ පනත අපි දන්නවා 1979 ජයජයවර්ධන ජනාධිපතිතුමා මේ LTTE ත්‍රස්තවාදය මර්ධනය කරන්න තමයි තාවකාලිකව මේ රැස්වීමේදී බොහෝ මන්ත්‍රී අතුරින් ඒක කියුණා. ඉතා හදිසියෙන් තමයි මේ පනත ගෙනාවේ. මහජන මතය වුණත් නිසි පරිදි ලබා ගත්තේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ වුණත් මම හිතන්නේ පැය 24යි ලබා දුන්නේ මේක ව්‍යවස්ථානුකූලද කියන එක. එදා සිට අද දක්වා අන්න ඒ PTA එක නැත්නම් ඒ ත්‍රස්තවාදී වැළැක්වීම පනත තමයි තියෙන්නේ. එන්නේ ඒ පනතට තමයි මේ සංශෝධන රාශිය ගෙනල්ලා තිබ්බේ. උදාහරණයක් ඇටියෙද රැඳුම් කාලය මාස 18 සිට 12 දක්වා අඩු කිරීම, මහේස්ත්‍රාත්වරයාට රැඳුම් ස්ථානයට පැමිණිලා ඒ සිරකරුවන් ඒ නැත්තම් රැඳුම් කාරින්දියා බලා මේ ගැන අධීක්ෂණය කිරීම, වදීන්සාවට ලක් නොවූ බව සනාථ කිරීම, මේ වගේ සියලු දෙයක්ම මේ සම්බන්ධයෙන් තියෙනවා. ඒක අර පැරණි සස්වාදී පනතට තිබු සංශෝධන පමණයි. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් අද ලෝකයේ පවතින ත්‍රස්වාදය සාන්තවාදය ගැන අපි සලකා බලනකොට මේ සංශෝධන පමණක් අපිට සෑහීමකට පත් වෙන්න බෑ. මේ පිළිබඳව ඉතා විශාල වශයෙන් අපි සමාලෝචනයට පත් කළ යුතුයි. There has to be a comprehensive review of this PTA when considering the present day extremism and terrorism that is prevailing in the world today. ඒකින්ද ඒක ඉදිරියට ඒ වගේ සමාලෝචනයක් කළ එක ඉදිරියට ඒක වෙනම පනතක් ගෙනා යුතුයි කියලා තමයි මම ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී යෝජනා කරන්නේ. අද බොහෝ මන්ත්‍රීවරු කියනවා මේ PTA එක අවශ්‍ය නැහැ කියලා. There are so many honorable members of the parliament are saying that there's no need for a PTA. How do you define terrorism, Mr. Chairman? You define terrorism is the definition is to killing or massacring innocents to achieve a political or any other aim. So if that is the case, that terrorism is no longer regional or local. It is global and transnational. So therefore, there has to be a concise and concerted effort on the part of the international community to address this menace. Eka nisa tamai 2001 September 11 USA වලට ඇත්වෙච්චේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ security council එක. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්ෂක මණ්ඩලයේ 1373 කියන යෝජනාවට අනුව මේ ගෝලීය ත්‍රස්තවාදය මැඩලන්න ඇත්ත වශයෙන්ම විවිධ යෝජනා ගෙනාවා. ඒකට එක්සත් ජාතීන්ගේ සංගමයේ සියලුම රටවල් ඒකට සහභාගී වෙලා ඒගොල්ලන්ගේ අනුමැතිය දුන්නා. ඒකේ තියෙනවා ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදීන් පමණක් නෙමෙයි ත්‍රස්තවාදීන්ට මූල්‍යමය පහසුකම් දෙන අයත් ත්‍රස්තවාදී ගණනට වැටෙනවා. ඔබ ඒක නිසා ඔවුන්ගේ දේපල ඉතා සා මුදල් රාජසන්තය කළ යුතුයි වහාම. ඒ වගේම ත්‍රස්තවාදීන්ට සහය දුන්න අය. ඒ වගේම ත්‍රස්තවාදීන්ට නවාතැන් පහසුකම් සහ ආහාර පාන දෙන අය. ඒ වගේම ඒ සැලසුම් වලට සහය දෙන අය. තහනම් ත්‍රස්තවාදී සංවිධානයේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන අයට පවා දඬුවම් කිරීමේ ප්‍රතිපාදන අනේ ඒ 1373 යෝජනාවේ තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට අපි අන්තර්ගත කළ යුත්තේ. මොකද මේවා මුළු ලෝකයේම සෑම රටක්ම පිළිගන්න දේවල් නිසා. ඉතින් අපි දන්නවා යුරෝපීය සංගමය මේ ළඟදී LTT ත්‍රස්තවාදී සංවිධානයේ ඒ තහනම දීර්ඝ කළේ මේ ආරක්ෂක මණ්ඩලයේ 1373 තියෙන ඒ වගන්ති උල්ලංඝනය ක්‍රම දිගටම ඔවුන් උල්ලංඝනය කරන නිසා. ඉතින් අපි දන්නවා දැන් එංගලන්තයේ තියෙනවා continuous detention law කියලා එකක්. ඉගෙන කරන්නේ even beyond the court sentence if he poses a threat to the country he can be detained any further. එමයි කියන්නේ. ඒ කියන්නේ ඒ රිලීස් වුණාට පස්සෙත් නිදහස් වුණාට පස්සෙත් ඒ අදාළ පුද්ගලයා සමාජයට යම්කිසි අනතුරක් වුණායි කියලා හිතනවා නම් එයාගේ ඒ සෙන්ටෙන්ස් එක තවදුරටත් තියාගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි ඇමරිකාවේ ශේෂාධිකරණය දීලා තියෙනවා ත්‍රස්තයන්ට විශේෂඥ උපදෙස් දෙන අය භාණ්ඩ ලබා දෙන අයත් තහනම් කළා දාන්න කියලා. ඒක නිසා මේ වගේ ඉතා විශාල ලෙස මුළු ලෝකෙම ත්‍රස්තවාදීන්ට විරුද්ධව මේ වගේ අනමනා සකස් කරද්දී ත්‍රස්තවාදී පනතක් එපයි කියන්නේ කවුද කෙනෙක් ගැන ඇත්ත වශයෙන්ම අපිට ඉතාම පුදුමයට පත් වෙන්න පුළුවන්. අපි දන්නවා මායිම් ගම්මානවල ඒ වගේම පාස්ක පහරේ ඉතාම අහිංසකව තමයි මැරුණේ. ඉතින් මේ වගේ අන්තවාදීන් ත්‍රස්තවාදීන් පාලනය කරන්න නම් මේ වගේ පනතක් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ ඉදිරියේදී මේ පනත අපි සම්පූර්ණයෙන්ම සමාලෝචනය කරනකොට ප්‍රධාන කරුණු තුනක් තිබිය යුතුයි කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා ගරු සභාපතිතුමනි. මේ පනතේ සිවිල් වැසියන් ඝාතනය කිරීම මේ අදාළ නැහැ. ඒ කියන්නේ මේකේ සිවිල් වැසියන් මොකද 1979 වෙනකොට ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් ඝාතනය කළේ නැහැ. ඔවුන් ඝාතනය කළේ දේශපාලන ප්‍රතිවාදීන්, පොලිසියේ ඉන්න සමාජිකයෝ, තොරතුරු සපයන බුද්ධි නිලධාරීන් සහ හමුදා. ඉතින් සා ඒ දවස්වල තිබෙන නමුත් දැන් වෙනකොට අපි දන්නවා මහා පරිමාණයෙන් ඔවුන් සමූල ඝාතනය කරනවා. අපි දන්නවා මායිම් ගම්මානවල කොහොමද ඝාතනය කළේ, ගෝණවල වගේ ගම්මානවල, ඒ වගේම තමයි පාස්කුවල 200 ගණක් මැරුණා. ඉතින් ඒකින්ද ඒ නිශ්චිත පුද්ගලයන් ස්පෙසිෆයිඩ් පර්සන් කියන එකට මෙන්න මේ සිවිල් වැසියන්ගේ ඝාතනත් ඇතුළත් කළ යුතුයි. අපි කියන්නේ මේ සමාලෝචනයේදී. ඒ වගේම තමයි මේ පනතේ පුනරුත්ථාපනය කරන එක ආවරණය වෙලා නැහැ. ඉතින් ඇත්ත වශයෙන් සිරිබාරයේ ඉන්න අය එළියට ආවට පස්සේ ඒගොල්ලෝ අර වගේම සමාජයට යම්කිසි අනතුරක් තිනවා. ඒ වගේම තමයි තරුණයන්වත් ඒකට යොමු කරගන්න පුළුවන්. ඒක නිසා ඒ අය අනිවාර්යයෙන්ම අපි මේ පුනරුත්ථාපනය කළ යුතුයි. නමුත් අද වෙනකොට ඒකට විරුද්ධව පෙස්සමක් ශේෂාධිකරණයේ තියෙනවා. ඒ ශේෂාධිකරණයේ තියෙන පෙස්සමට ස්ටේ ඕඩර් එකක් කරන් තියෙනවා. ඒක නිසා ඒක තාවකාලික නවත්තලා තියෙනවා. නමුත් මම හිතන්නේ මේක අපේ ජාතික නීති පද්ධතියට ඇතුළත් කළ යුතුයි. තුන්වෙනි එක තමයි ඇත්ත වශයෙන්ම සයිබර් අපරාධ. අපි දන්නවා අද බොහෝ ත්‍රස්තීන් මේ සයිබර් අවකාශයේ තමයි ත්‍රස්තවාදීන් ප්‍රහාර සැලසුම් කරන්නේ. ඒ වගේම තමයි ත්‍රස්තවාදී ප්‍රහාර වලට මිනිසුන්ව යොමු කරන්නේ, ඒගොල්ලන්ව බ්‍රේන් වොෂ් කරන්නේ. ඒ නිසා සයිබර් අපරාධත් මේකට අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුයි කියන එක තමයි අපි කියන්නේ අර කම්ප්‍රිහෙන්සිව් රිවී එකේ තියෙන්නේ. අපි දන්නවා ඇමරිකාවේ තියෙනවා දැන් අපේ පනත ගැන මෙතුමල්ලා කියනවා මේ පනත තියෙන්න ඕනේ නැහැ කියලා. මොකද ඇමරිකාවේ තියෙනවා USA Patriotic Act කියලා 2001 වල. ඒකේ නීති ප්‍රතිර පුළුවන් ඕනතරම් කලක් රැඳුම් කරලා තියාගන්න ඒකේ වැඩිකාර වෙන එකට ජීවිතාන්තය දක්වා දඬුවම් දෙන්න පුළුවන්. ඒ වගේම එංගලන්තයේ තියෙනවා ටෙරරිසම් ඇක්ට් කියලා ඒකෙත් වැඩිකාර වෙන අයට ජීවිතාන්තය දක්වා දඬුවම් ලබා දෙන්න පුළුවන්. ප්‍රංශයේ තියෙනවා කෝඩ් ඔෆ් ක්‍රිමිනල් ප්‍රොසීජර් කියලා එකක්. ඒකෙත් තියෙනවා ඒ සස්පෙක්ට් මේ බී හෙල්ඩ් ප්‍රී ට්‍රයල් ඩිටෙන්ෂන් ආෆ්ටර් චාර්ජ් අප් ටු 4 ඉයර්ස්. එහෙම තමයි ප්‍රංශයේ තියෙන්නේ. ඒ වගේ රටවල් ඒ ත්‍රස්තවාදීන්ව මර්ධනය කරන්න පාලනය කරන්න ඒක ඩෙටරන්ට් එකක් හැටියට පාවිච්චි කරලා තියෙනන්නේ විදිහටයි. ඉන්දියාවේ තියෙනවා කෝඩ් ඔෆ් ක්‍රිමිනල් ප්‍රොසීජර්. ඒකෙත් දෙන්නේ මරණයේ දඬුවම. ඒක මහේස්ත්‍රාත්වරයාට පුළුවන් දවස් 90ක් තියාගන්න. ඒ වගේම විශේෂ අධිකරණයට පුළුවන් 108 ඩේස් යන්න. ඉතින් එච්චර ඊට වඩා මා කතා කරන්නේ අපි දන්නවා අපේ දැන් මේ පාස්කු ප්‍රහාරය ගැන කිව්වා. ඒ සම්බන්ධයෙන් තියෙන මන්දගාමි ස්වරූපයක් කියලා අපිට චෝදනා කළා. ඇතුළත සභාපතිතුමනි ඇමරිකාවේ සැප්තැම්බර් 11 ඒ ප්‍රහාරයට පස්සේ 2001 දී තිබ්බේ ඒ ෂේක් මොහමඩ් කියන ඒ ප්‍රධාන බ්‍රේන් චයිල් නැත්තම් ප්‍රධාන මහමලකරුවාට විරුද්ධව නඩු දාන්න අවුරුදු 20ක් ගියා ඇමරිකාවට. ඒ වගේම තමයි ප්‍රංශයේ 2015 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ ප්‍රංශයේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව නඩු දාන්නේ සෙකුලන්ට් විරුද්ධ නඩු දාන්න අවුරුදු 6ක් ගියා. අපි දන්නවා රජීව් ගාන්ධි ඝාතනයේදී ඒ සෙකුලන්ට් විරුද්ධව නඩු දාන්න අවුරුදු ගාණක් ගියා. දළදා හඳුරන්ට එල්ලුව මේ ප්‍රහාරයේදී අවුරුදු 4ක් හෝ 5ක් ගියා. නමුත් මේකේ අවුරුදු 3ක් යන්නට මත්තෙන් අපි දන්නවා මහාධිකරණයේ 10ක අද මේ නඩු පවරලා තියෙනවා 77 දෙනෙක්ට විරුද්ධව. ඒ වගේම තමයි මේ කොළඹ මහාධිකරණයේ නෞෆර් මව්වලු අපි මහමලු කරු හරියට අපි අඳුනාගෙන තියෙන නෞෆර් මව්ලු ඇතුළු 24 දෙනෙක්ට විරුද්ධව අපි චෝදනා ගොනු කරලා තියෙනවා. චෝදනා තියෙනවා 23,200ක්. ඒතර 23,200ක චෝදනා වලින් අද ඒක ට්‍රයල් ඇට් බා කියලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මහේස්ත්‍රාත්වරු 3 දෙනෙක් අද නිතිපතා දිනපතා නඩු හමි ඉතා ඉක්මනින් ඔවුන්ට දඬුවම් දීලා ඒ වින්දිතයන්ට සාධාරණ කරන්න ඉදවල තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් නැත්නම් ඒ ඉන්ටර්පෝල් කියන ආයතනය ඒකේ ප්‍රධානියම මම හම්බුණා දවස් දෙක තුනකට ඉස්සෙල්ලා. ඔහු එවල තියෙනවා මෙහාට ඉන්වෙස්ටිගේෂන් ටීම්ස් දෙකක්. ඒ ඉන්වෙස්ටිගේෂන් ටීම් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඕස්ට්‍රේලියාවෙන් ඉන්වෙස්ටිගේෂන් ටීම් එකක් ආවා. FBI එකක් ආවා. ඇමරිකාවෙන් ඒගොල්ලෝ සත්‍ය වශයෙන්ම කියලා තියෙනවා මේක සහාරාන් විසින් කළ ISIS කියන ඒ මතවාදීන් තියෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් කියලා. ඒක නිසා මේකට දේශපාලනික මන්ත්‍රයක් කියලා කවුරු හරි කියනවා නම් ඒක ඇත්ත වශයෙන්ම හාස්‍යයට කරුණක් කියන එක කියමින් මගේ වචන සල්පින්න සමාවතු වෙනවා. ස්තුතියි.
ඔත්ම ස්තුතියි. විත්තිකරුවන් නිර්වචනය කිරීම, පුනරුත්ථාපනය හා සයිබර් ක්‍රයිම් වැනි විශේෂ කාරණා කීපයක් ඔබතුමා සඳහන් කිරීම වැදගත් වෙනවා. මිලෙන් කතිකා හැටියට අடுத்த பேச்சாளராக கௌரவ கஜேந்திரகுமார் பொன்னம்படம் அவர்கள் உங்களுக்கு 9 நிமிடங்கள் உண்டு.
I thank you honorable presiding member. I would like to start my intervention by referring to the honorable minister professor GL Peeris where he made a quite a passionate plea pointing to the fact that these amendments proposed to improve the present act and he pointed out to certain particular issues which is basically day-to-day trials and also the fact that magistrates can visit prisons, detention centers and thereby if he so feels that there are signs of torture, then a JMO can be asked to examine and thereafter various stipulations have been provided. now with regards to these two elements that he amendments that he pointed to and trying to make out that those are fairly significant improvements which will lead to a significant shortening of hopefully the detention period and also to in some way deter torture. the whole thing lies on whether these amendments are in fact practical. Now there are provisions already in law, in the constitution. For example, if you take the fundamental rights petitions, you have to bring it within 1 month. And then, if I'm not mistaken, Honorable Minister, the FR matters have to be concluded under the constitution within a year. But those don't happen. We all know that unless it is an important matter, a matter that is in the public eye and has caught the attention of the entire country, these matters get dragged on. Not over a year, it gets dragged on for years. Day-to-day matters, there have been even trial at bars, which ideally should sit day-to-day, but in practical sense that has been shown to be not practical, and instead it's almost always observed in the breach. Magistrates can already, there are provisions for them to visit police stations, but the fact of the matter is that magistrates just don't do that. In reality, they don't have the time to do it. And even if they do, let's assume that they do, then we once again have to rely on whether our current system is going to be fair, whether our current system has not been corrupted to such an extent that there won't be discrimination. And the reality, Honorable Presiding Member, is when Sri Lanka was investigated by the Human Rights Council and the OISL report came out, the then High Commissioner, Prince Zaid, when he in fact presented the report to the Human Rights Commission, had a press conference and he made this observation. He said, in recommending a hybrid accountability system for Sri Lanka and rejecting a domestic investigatory mechanism, domestic criminal justice system, he said that because of the conflict, because of the ethnic conflict, the law and order and judicial mechanism in this country has been so corrupted. And what he meant by corrupted is along ethnic lines, that there are biases, there is discrimination so embedded in the whole system that an internal investigation or an internal judicial justice process was not something that is going to be credible. And that is what we are left with today. Because unfortunately, even so many members, both in opposition also, when they spoke, when you talk in terms of national security, what does this national mean? Does that national mean that it is only for the Sinhalese people's security? Does it mean, does national mean that it is only for a certain section? Or does it in fact mean for everybody? And if it means for everybody, or your Honorable Presiding Member, then surely it cannot be determined purely on majoritarian terms. It cannot be purely just because a majority of the members of this House want something. That surely cannot be national. Because if national means that there are several identities within that polity, as we say that Sri Lanka is a multinational country, that there are two or more nations within this country, that each of those people's views must also be accepted. So the question here fundamentally is that you have violence against the state. No one denies that. You have violence against the state because this state excludes. This state consistently provides for only a section and rejects the other. There is no inclusiveness. When we talk of mandates, the Northeast has repeatedly given mandates regarding how we want to see this country. Those mandates have not called for secession. Those mandates have not called for taking up arms. On the contrary, those mandates consistently have asked not to take up arms before. Leaders who have come to this House and the House previously have asked the Tamil people to reject not only separation but also violence, but have asked members opposite and members from the Sinhala community to include our views. Make this inclusive. That is where you fail. You consistently fail, and you're failing even today. So when you keep us out, and when we feel that no matter how much armed people give resounding mandates, and I can tell you the mandates that are being given by the Tamil people in the Northeast is far...
Remember, you have 2 more minutes.
It's far, I have 9 minutes. It's far greater and far stronger than the mandate that this present government has with regards to a plurinational country that we want to be seen, with regards to a federal country that we want to be seen. When members who are sitting here who represent such people come here and hit our heads against a brick wall, and when members on the ground, when our party, when our constituency on the ground consistently get disenfranchised, when their religious places are being stolen from them, when their land is being stolen from them, when their existence is being denied them, when their lands that they plowed for decades and decades before the war, because of the war they get displaced. When they return, all of a sudden they are told that it's a forest. But people from other ethnicities that don't belong to that area can in fact destroy the forest and can plow that land. What do you expect them to do? But that is what is happening even now. Even now, the Honorable Prime Minister, when he visited Jaffna, he had a lot of opposition. That opposition today is non-violent. That opposition today is trying to get your attention, despite the fact that they have been destroyed, despite the fact that they have been put behind bars under the PTA, their own relatives behind bars. Even today, again, they are voicing their opposition. They are voicing it, but in a democratic and a non-violent way. But how long can you expect them to keep voicing and hitting their heads on a brick wall? Sri Lanka has to transform. If Sri Lanka does not transform, then Sri Lanka will never recover. Today there is a diaspora, there is a Tamil diaspora. That diaspora lives by no stretch of imagination the richest countries in the world. That diaspora together earns more than the Sri Lankan state. If that diaspora decides to contribute in a constructive way, today Sri Lanka won't be in this economic mess. But you rather not have those people come in and contribute in a constructive way. Because why? Because of your racist vision of what Sri Lanka ought to be. If Sri Lanka can be plural, if Sri Lanka can in fact say, hey look, we celebrate our differences. The fact that you go to the Northeast and people talk
thank you, Honorable Minister,
differently,
member. Thank you.
That they behave please differently is something that is good for this country. If you can say that, and if you can say that all parts of this country, no matter how different they are, we celebrate it, but we are also united, then things can change. I ask the Sinhalese people.
Please wind up. Thank you.
I ask the Sinhalese people, you have been lied to. You have been lied to consistently. You have been lied to about what the Tamils are about.
Thank you.
You have been, I'm winding up, sir. Lied to with regards to what your own leaders have said, what their intentions are.
Thank you.
Today they have made this country bankrupt.
Next speaker.
Not because of anything
I'm
else.
Sorry, I have to stop
but
you.
Because
I'm
of
sorry.
Their greed. For God's sake, open
Next
your eyes
is...
and transform Sri Lanka to make it inclusive.
Thank you.
That is the only way forward.
Thank you. You may be speaking something very meaningful. As long as you get the time from the same camp of yours, then I can give you more time. Thank you.